පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් ඉතාමත් දුර බැහැර ඉඳලා දුරකට ගවාගෙන, ඒ වගේම කාලය ශ්‍රමය ධනිය වියපෑදම් කළා මේ සේනාසනයට අද ප්‍රමුණේ ජීවිතේට බොහෝ වටිනාකමක් ලැබෙන වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගන්නට බොහෝම ශ්‍රද්ධා අධ්‍යාසින් යුක්තව හැම දිනාම එකට එකතු වෙලා තමන් විසින් දැහැමිය හරි හම්බ කරගත් ධනිය වියපෑදම් කළ දාන වස්තුන් පිළියෙල කරගෙන, ඒ වගේම බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ ධර්මාසනයක් පිළියෙල කළා ධර්මයට ගරු කිරීම වශයෙන්, ඒ වගේම ධර්මයට පූජා කිරීම වශයෙන් ධර්මාසනයක් සකස් කරලා පූජා කළා. මේ වගේ මේ පින්වත් සියලු දෙනාගේ මෙලොව ජීවිතේ පුරාවටම හිතේතා සන්තෝෂ වෙන්නට පුළුවන් බොහෝම වටිනා පින්කමක් අද දවසේදී හැම දිනාම සිද්ධ කරගත්තා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බොහෝ ආනිසංස ඇති එක් තෙර නමක් හිටියා. ශාසන උපဋායක තෙරුන් වහන්සේ කිය. උන්වහන්සේ අත්තදස්සී ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මේ වගේ ධර්මාසනයක් පූජා කළා. පෙන්නනවා ඒකෙදි අට්ඨාරස කප්පසතේ කල්ප 1800ක් නාබි ජානාමි දුග්ගතින් දුගතියක් දැක්කේ නැහැ කියලා උන්වහන්සේ ඒ ධර්මාසනයක් පූජා කළ ඒ ධර්මාසනයේ හේතුයෙන් කල්ප 1800ක් කවදාවත් දුගතියකට ගියේ නැහැ. ඒ අතර තුරාවට යත්ත යත් උපපජ්ජති යම් යම් තැනක උපදීනං ඉතාමත්ම උසස් කුලවල ඉතාමත්ම ධනවත් කුලවලම උපන්න බව, ඒ වගේම උන්වහන්සේ මේ ඒ හේතුයෙන්ම අරිහත්ත්වයට පත් වෙලා සද්ධාබිඤ්ඤා පංචාබිඤ්ඤා ලාභීව, ඒ වගේම සිව්පිලිසි බ්‍යාපත්ව රහත් වෙන්නත් ඒ කුසලය හේතුණා කියලා පෙන්නනවා. එතකොට ඒ ශාසන උපဋායක තෙරුන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ අසූ මහ ශ්‍රාවකයන්ගෙන් එක්තරා තෙරුන් වහන්සේ නමක්. උන්වහන්සේ ඒ ජීවිතයේ පුරාවටම ප්‍රධාන වශයෙන් නිවන් දකින්නතාක් අනිත් කුසලයන් කරන්නට ඇති. නමුත් හේතු උනේ ඒ ආසනදායක කුසලය කියලා පෙන්නනවා. එතකොට ඒ කුසලයේ ආනිසංස හැටියට එන්නේ මොකද්ද? කල්ප 1800ක් කිසිම කාලක දුගතියකට යන්නේ නැතුව මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ දෙකේ තමයි හැසිරුනේ. මනුස්ස ලෝකෙට එන සෑම වාරයක් ගානෙම ඉතාමත් උසස් කුලවල ධන ධාන්‍යගේ ආර්ජි වෙච්ච කුසල් කුලවල උපන්නා කියලා. ඉතින් මේ පින්වතුන් සතුටු වෙන්නට ඕනේ. තමන්ටත් එබඳු සසර ඉන්නතාක් එබඳු ආනිසංස ලැබෙන ගරුබවණීය කුසලයක් මේ හැම දිනම අද දවසේදී මේ ධර්මාසනේ පූජා කළ සිද්ධ කරගත්තා කියලා සතුට වෙන්නට ඕනේ. පින්වතුනි, ගොඩක් දෙනෙක් කියනවා සමහර අය ධර්මය නොදන්නා කට්ටිය පින්නම් අවශ්‍ය නැහැ, පින් වලට සසර දික් වෙනවා, පව් වලට සසර දික් වෙනවා කියලා. නමුත් පින් කිරීමෙන් සසර දික් වෙනවා නම් කුසල් හොඳ නැතිනම් පින්වතුනි කල්ැතුමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුසල් කරන්ට එපා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මා භික්ඛවේ පුඤ්ඤානම් භායිත්ත සුඛසේතම් භික්ඛවේ අදිවචන යදිදම් පුඤ්ඤානන්ති. මහණෙනි, පිනට කිසි වෙලාවක බය වෙන්න එපා. පින කියලා කියන්නේ සැපට තව නමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මේ නිවන් දක්න ජීවිතයකටත් නිවන් දක්නා තාක් දුගතියකට නොයන්නට පින්වතුනි අපිට කුසල ධර්මයන් අවශ්‍යයි. ඒ වගේම මේ වගේ කුසලයක් සිද්ධ කළා අපි නිවන් ප්‍රාර්ථනා කළොත් නිවනට උපනිශ්‍රිය පිණිස මෙම කුසල් විපාක දෙන්න. පින්වතුනි, බුද්ධෝත්පාද කාලයක මනුස්සාත්ම භාවයක් ලබනවා කියන කාරණාව මෙබඳු දානාදී කුසල ධර්මයකින්ම වෙනවා මිසක ලෝකෝත්තර මාර්ගයක් සම්මර්ෂණය කිරීම නිසා මනුස්සාත්ම භාවයන් ලැබෙන්නේ. මිනිස්සෙක් හෝ දෙවියෙක් හෝ වුණොත්ින්මයි අපිට ධර්මයක් ලැබෙන්නේ. එතකොට ධර්මයක් මේ මිනිස්සෙක් දෙවියෙක් වුණොත්මයි අපිට ධර්මයක් අහලා අවබෝධ කරගෙන සසරෙන් එතර වෙන්න පුළුවන්කම තියෙන්නේ. මනුස්සාත්ම භාවය දේවාත්ම භාවයක් ලබන්න අපිට හේතු වෙන්නේ මොකක්ද? මේ වගේ කුසල ධර්මය. ඉතින් ඒ කුසල ධර්මයන් අතරින් සබ්බ දානං ධම්ම ජානං ජිනාති සීල ධර්මයන් පරදවලා ධර්ම දානේ දිනනවා. ඉතින් මේ ධර්මාසනේ පූජා කිරීමෙනුත් ධර්මය ලෝකෙට බෙදා දීමේ ආනිසංසමයි සිද්ධ වෙන්නේ ලැබෙන්නේ මේ ආසනය තුල ඉඳගෙන එක් කෙනෙකුගේ ඇස් දෙක පෑදෙන්න එක් කෙනෙකුට මොහොතකට හෝ කුසල් සිතක් ඇති වෙන්න යම් කිසි කෙනෙක් ධර්මයක් දේශනා කරනවා නම් ඒ ධර්මයේ දේශනා කරන්න පහසුකම සකස් කරපු මේ පින්වතුන් තේ සියලුම කුසල් හැමදාම අයිති වෙනවා. මේ වගේ කුසලයක් එක දවසකින් එක සතියකින් මාසකින් අවුරුද්දකින් ඉවර වෙන්නේ නැහැ. මේ ආසනේ ඇසුරු කරගෙන සද්ධර්මයේ දේශනා කරන වාරයක් ගානේ ඒ කුසලයේ මේ පින්වතුන් කෙරෙහි පවතිනවා. මේ වගේ කුසලයන්ට කියනවා හැමදාම පින් වැඩෙන පින්කම් කියලා. මේ වගේ තමන් සද්ධා අධ්‍යාසයෙන් යුක්තව සිද්ධ කරපු මේ පූජාව ආසන පූජාව මේ පින්තුන්ටම සදා පුණ්‍යම් පවද්දති හැමදාම පින් වැඩෙන පින්කමක් කියලා සතුටු වෙන්නට ඕනේ. ඒ වගේම සද්ධර්මය දෙනවා කියලා කියන්නේ පින්වතුනි ප්‍රඥාව දෙනවා කියන එකයි. ප්‍රඥා නැමැති ඇස පාදනවා කියන එකයි. මේ ඉමක් කොනක් පරක් තිරක් නැති අවිද්‍යාවෙන් ගහිලා තණ්හාවෙන් යුක්ත ඒ මේ අත සසර ගහගෙන යන ජීවිත වලට සද්ධර්මයේ තරම් ඖෂධයක් තවත් නැහැ දුකෙන් මිදෙන්න. එබඳු අහිංසක ලෝකයකට සද්ධර්මයේ දේශනා කරන්නට උපකාරී වූ මෙම ධර්මාසනය සකස් කළ පූජා කිරීමයි. මේ වගේ පින්කම් වලට පෙන්වන්නේ අසංකේයයන් අපමෙයයන් වදාමි. ඒකේ විපාක පක්ෂයේ සංඛ්‍යාවක් ප්‍රමාණයක් කරන්න බෑ කියලා. ඉතින් ඒබඳු වටිනා පින්කමක් අද දවසේදී ඔගොල්ලෝ හැම දෙනාම එකට එකතු වෙලා සිද්ධ කරගත්තා කියලා සතුට වෙන්නට ඕනේ. Taman ලැබපු මනුස්ස ජීවිතයේ චුට්ටක්වත් හිස් නොවන විදිහේ පින්කමක් අද දවසේදී හැම දෙනාම එකට එකතු වෙලා සිද්ධ කරගත්තා කියලා සතුට වෙන්නට ඕනේ. පින්වතුනි පින් කරන්වත් පින් තියෙන්නට ඕනේ. සමහර කෙනෙකුට හිතේ ශ්‍රද්ධාව තියෙනවා. ඒත් මෙබඳු පින්කම කරගන්නට බහුභෝග සම්පත් නැතිකම නිසා කරගන්න අපහසුයි. සමහර අයට භෞභෝග සම්පත් ඕන තරම් තියෙනවා. නමුත් නිබඳු ගරුබවණීය කුසලයක් සිද්ධ කරගන්න සිත් නැමෙන්නේ නැහැ. ශ්‍රද්ධාව ප්‍රඥාව නැහැ. යම් කිසි කෙනෙකුට තමන් අභිමත කුසලයේ සිද්ධ කරගන්න අවශ්‍ය භෞභෝග සම්පතු තියෙනං ඒ සම්පත්ti උදව් කරගෙන තමන්ට බොහොම ශ්‍රද්ධාව ප්‍රඥාව පෙරදරි කරගෙන නිබඳු කුසලයක් කරගන්න පුළුවන් නම් පින්වතුනි ඒ සසර පුරාවට පුරුදු කළ දානමය ප්‍රඥාමය චිත්තය නිසායි. ඒකයි මම මතක් කළේ කුසල් කරන්ටත් පින් කරන්ටත් පින් තියෙන්නට ඕනි කියලා. හැම දිනාටම මේ වගේ පින්කම් කරගන්න ලැබෙන්නේ. ඉතින් මෙබඳු මේ පින්කම් කරන ලෝකය අතර මේ පින්වතුනුත් අද දවසේදී කිසිවකට දෙවනි නොවන බොහෝම ශ්‍රේෂ්ඨ වටිනා පින්කමක් සිද්ධ කරගත්තා කියලා සතුට වෙන්නට ඕන. විශේෂයෙන් ගත්තා මේ වගේ පින්කම් යටත් වෙන්නේ කඨින පින්කමකට විතරයි බොහෝසෙයින්. කඨින පින්කම ආනිසංස බොහෝයි. නමුත් ඊට අමතරව ඒකෙදිත් පින්වතුනි මේ පින්කම තවත් සුවිශේෂී වෙනවා. ධර්මයට කළ උපස්ථානයක් ඒ වගේම ධර්ම දානයේ පිණිස කළ උපකාරයක්. ඒ නිසා ධර්ම දානයේ පින්කමකුයි මේ තුලින් ඕගලන්ට අයිති වෙන්නේ ආමිස දානයක් නෙමෙයි. ආමිස වශයෙන් හදලා දුන්නත් ලෝකයට සද්ධර්මයේ දේශනා කරන්න උපකාරී පරිසරයක් මේ තුලින් හදලා දුන්නු නිසා සද්ධර්මයේ ධර්ම දානයේ පින්කමයි මේ තුලින් මේ පින්වතුන්ට බෙහෙවින් අයිති වෙන්නේ කියන කාරණාවත් මතක් කරනවා. පින්වතුනි, එක්තරා අවස්ථාවකදී දුටුගැමුණු මහරජුරු ඉන්න කාලෙදී ධර්ම දානයේ දීමේ ආනිසංස ධර්මයේ දෙනවා කියලා කියන්නේ අමෘතයේ දෙනවා වගේයි, නිර්වාණයේ දෙනවා වගේ මේ අහිංසක ලෝකයට කියලා මේම අහලා දුටුගැමුණු රජුරුවන්ටත් හිතුණලු මටත් බණ ටිකක් කියන්න තියෙනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසර අරගෙන විජිනිපතත් අරගෙන ධර්මාසනයකට නැගලා බණ කියන්න ගියාම සම්පූර්ණ රජුරුව වෙවුලන්න ගත්තලු. ඊට පස්සේ රජුරුවන්ට බණ කියන්න දරුව බහැලා රජුරුව හිතුවලු එදා ඉඳලා නෑ මම මට බණ කියන්න බැරි වුණාට මම බණ කිව්වහා සමාන වෙන විදිහට මේ සද්ධර්මය මේ අහිංසක ලෝකයට දෙන්න මම කටයුතු කරනවා කියලා ධර්ම දාණය සඳහා බෙහෙවින් ස්වාමීන් වහන්සේලාව උත්සාහවත් කරවලා ස්වාමීන් වහන්සේලා ඒ සඳහා යොදවලා ඒකට අවශ්‍ය පුදපඳුරු පූජා කළා ධර්ම දාණය කෙරෙව්වා රට පුරාම කියලා පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් මේ ධර්ම දාණය හැම අතිම ශ්‍රේෂ්ඨයි. සබ්බ දානං ධම්ම දානං චිනාති. සියලු ධර්මයන් පරදවල දානයන් පරදවල ධර්ම දානය දිනනවා කියලා මතක් කළා. ඉතින් එබඳු පින්කමක් සසර ගත ජීවිත බොහෝ කාලයක් සැපවත් වෙන පින්කමක්, ඒ වගේම නිවනට උපනිශ්‍රිය පින්කමක්, නිවන් දක්නා තාක් තමන්ට දුකතියකට නොයා මේ හේතුයෙන්ම සසර දුක් අවසන් කරගන්නට තරම් හේතු සම්පත් ලැබෙන පින්කමක් අද දවසේදී හැම දිනම සිද්ධ කරගත්තා කියලා සතුටින් සාදු කියලා පින්වන්දන වෙනතු. ඒ වගේම ප්‍රාර්ථනා කරගන්නට හිතින් අපි මේ ධර්මාසනය පූජා කළ බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්මාසනය පිළියෙල කළ සකස් කළ පූජා කළා. මේ කුසලයෙන් අපිට අජරාමර නිර්වාණ සම්පත්තියම ලැබේවා කියලා තම දිනම් ප්‍රාර්ථනා කරගන්නට. එහෙම ප්‍රාර්ථනා කළාම මනුස්ස සම්පත්තියක් දේව සම්පත්තියක් ලැබුණත් ඒක නිවනට පරිවාර ධර්මයක් නිවනට උපකාර ධර්මයක් හැටියට ලැබෙනවා මිසක මෙබඳු ආනිසංසය ආනිසයකින් අවසන් වෙන්නේ නැහැ. උදාහරණයක් අපි මතක් කළොත් අනේ පිඩිසිටුතුමා විසාකා උපාසිකාව වගේ අය බලන්ට ඒගොල්ලෝ සසර කළ කුසල් නිසා බෙහෙවින් ධන ධාන්‍යයන්ගෙන් ආඩ්‍ය වෙච්ච කුලයක පවුල් වල ඉපදුනා. ඒ ඉපදීම හේතුවෙන් බොහෝ බුද්ධ ශාසනයටත් බොහෝ අහිංසක ලෝකයටත් උපකාරී වුණා. ඒ ධනෙ හේතුවෙන් කවදාවත් ඒගොල්ලන්ගේ ජීවිතේ නැසුනේ නැහැ. ඒගොල්ලන්ට නිවන වැරදුනේ නැහැ. නිවන් සම්පත්‍ය සාක්ෂාත් කරගත්ත බොහෝ ලෝකයට සම්බුද්ධ ශාසිතට උදව් උපකාර කළා. අන්න ඒ වගේ මේ යම් කිසි කුසලයක් සිද්ධ කළා නිවන් ප්‍රාර්ථනා කළාම නිවනට උපනිශ්‍රිය පිණිස නිවනට වටපිටාවක් ව ඒ පින්කමේ ආනිසංස විපාක වශයෙන් තමන්ට ලැබෙනවා. ඉතින් ඒ වගේමයි තමන් බොහෝම ශ්‍රද්ධාවෙන් හරිහම්බ කරගත්ත ධනෙ විභදං කළ දාන වස්තුන් පිළිදෙල කරගෙන ඇවිල්ලා දාන වස්තුන්ගේ අග්‍රභාගයේ නොඳුල් කොටස ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුද්ධ උපස්ථාන කුසලෙනු සිද්ධ කරගත්තා. ඒ වගේම සපිරිකරව ඒ දාන වස්තුන් මහා සංඝ රත්නයට පූජා කළා. සංඝ උපස්ථාන කුසලෙනු සිද්ධ කරගත්තා. මේ විදිහට ආසන පූජාවට අමතරව සාංගිකව දම් පූජා කරලා ඒ වගේම බුද්ධ පූජාවන් පවත්වලා දාන සමන්ත ඒ සංඝ උපස්ථාන කුසලයන් බුද්ධ උපස්ථාන කුසලයන් අද දවසේදී සිද්ධ කරගන්නට පුළුවන්කමක් ලැබුණා. පින්වතුනි, මේ පින්වතුන් කළ කුසලය කොච්චරක්ද කියලා කියනවා නම් බුදුරජාණන් වහන්සේ කළ පොඩි අනේ පිටිතුමාට කළ පොඩි උපමා කතාවක් තියෙයි මම ඒක මතක් කරන්නම්. පින්වතුනි මේ ශාසනයේ ශ්‍රද්ධාවන්ත ඒ වගේම උපස්ථායක උපාසිකාවන් අතර අග්‍ර උපස්ථායක තනතුර දරුවේ අනේ පිඩිසිටුතුමා. එතකොට මේ අනේ පිඩිසිටුතුමා තමන් සතු ධනය බොහෝ සෙයින්ම සම්බුද්ධ ශාසනයේ විසිරෙව්වා. 18 කෝටියක් ධනිය වියදම් කළ ජේතවනාරාම භූමිය මිලදීලා අරගෙන ඒ වගේම 18 කෝටියක් ධනිය වියපැහැදම් කළා විහාර කර්මාන්ත කරවලා ඒ වගේම 18 කෝටියක් වියදම් කළා ආරාම පූජා පින්කම කළා මූලික වශයෙන් ප්‍රධාන වශයෙන් සූපනස්කලක්ම 54 කෝටියක් ඒ කෝටිය කියනකොට අපි මේ අද කියල් වගේ ගණේට යන්නේ මසුරන් කෝටියක් එබඳු මහ විශාල ධනයක් සම්බුද්ධ ශාසනයේ උදෙසා වියදම් විපැහැදම් කළා. ඒ වගේම නිත්‍ය වශයෙන් අනේ පිටිසුතුමාගේ ගෙදර 500ක් දෙනා වහන්සේලා හැමදාම දන් වළඳනවා. උදෑසන කැඳා උල්පතු දහවල් දානේ. මේ විදිහට තමන් සතු මහ විශාල ධනස්කන්ධය සම්බුද්ධ ශාසනය පුරාවටම විසිරනකොට දන් දෙනකොට කාලයක් යනකොට අනේ පිටිසුතුමාගේ අයපක්ෂයේ ලැබින් පක්ෂයේ ක්‍රමක්‍රමයෙන් හීන වුණා. වියදම් පක්ෂයේ ගොඩාක් වැඩි වුණා. ඊට පස්සේ ගොඩාක් දුප්පත් ස්වභාවයට අනේ පිටිසුතුමා පත් වුණා. මෙහෙම අනේ පිටිසුතුමා ඉතාම දුප්පත් අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නකොට දවසක් අනේ පිටිසුතුමා ජේතවනාරාමයට යනවා. යනකොට බුදුරජාණන් වහන්සේ අහනවා ගෘහපතිය ඔබගේ නිවසේ තාමත් දන් දෙනවද කියලා. ඒ වෙලාවේදී අනේ පිටිසුතුමා කියනවා එහෙමයි භාග්‍යතුන් වහන්සේ මගේ නිවසේ තාමත් දන් දෙනවා. ඒ වුණාට අද දවසේදී ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ නිවසේ දාන දෙන්නේ කුඩු හොනසාලේ බතුයි කාඩි හොදී තමයි මට දෙන්න තියෙන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කුඩුහුණු සාලේ බතුයි කාඩි හොටි ආහාරයට මට ගන්න උනාට මට හිතට දුක නැහැ. ඒත් මහා සංඝරත්නයේට මෙබඳු කටුක ආහාරයක් පූජා කරන්න බීම ගැන මගේ හිත වාවන්නේ භාග්‍යතුන් වහන්සේ හරීම දුක් සහගතයි දුම්න සහගතයි මගේ හිත කියලා අනේ පිළිසුතුමා මතක් කළා. ඒ වෙලාවේදී අනේ පිටිසුතුමාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගේ ගෘහපති එහෙම කියන්ට එපා. ගෘහපති ඔබ ඔබේ දානය ලඝු කොට ලාමක කොට හිතන්ට එපා. ඔබ කුඩුණු සාලේ පති කාඩි හොදී දුන්නත් ඔබ දන්නේ ඔබ දෙන දානයක තියෙන ආනිසංස. ගෘහපති මේිට පෙර හිටියා වේලාම කියලා බමුණේ. ඒ වේලාම බමුණා බමුණට හිතුණා මහා දානයක් දෙන්න. ඒ වේලාම බමුණා රම්පුරෝපු රම්බාජන 84000යි රම්පුරෝපු රිජිබාජන 84000යි රිදීපුරෝපු රම්බාජන 84000යි අජානි අසුන් යදු රත 84000යි කියලා මේ විදිහට සියල්ල 84000 දැකින් අරගෙන මහ විශාල දානයක් දුන්නා. අවශේෂ දන් දීම කවර කතාද හරියට ගඟක් ගලන්න වගේ. ගෘහපති ඔබ දන්නවද ඔබ අද එක වේල කුඩුහුණු සාලේ බතුයි කාඩි හොදි එක වේලකට පූජා කරනකොට දන් දෙනකොට එක වේලක් දන් දෙන වෙලාවට ජනිත වෙන කුසලයේ 16කට බෙදුවොත් ඒ 16න් කොටසක්වත් අරසා විශාල මහත් වූ දානයක් දුනු වේලාම බමුණට සිද්ධ කරගන්න බැරි වුණා. ගෘහපති යටත් පිරිසෙන් මාර්ගඵල පැත්තකින් දෙවා යටත් පිරිසෙන් තිසරණගත තත්වයට පත්වෙච්ච එක සිල්පදයක් හෝ රකින්න කෙනෙක් හිටියේ නැහැ එදා වේලාම බමුණගේ දන්වැට පූජා කරන්නට. නමුත් ගෘහපති ඔබගේ දානය වළඳන බොහෝ දිනක් ඉන්නව රහතන් වහන්සේලා අනාගාමී සක්දාගාමී යටත් පිරිසෙන් තිසරණ ගතය හෝ ඉන්නවා එක සිල්පදයක් ගහයි හරි ඉන්නවා කියලා. එතකොට එහෙම ගත්තාම මේ පින්වතුන් සතුටු වෙන්නට ඕනේ. අද මේ පින්වතුන් ශ්‍රද්ධාවෙන් යුක්තව ධම් පූජා පිළියෙල කරගෙන ඇවිල්ලා ඒ දානේ අග්‍රභාගයේ නොඳුල් කොටස ලෞතර බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන පූජා කළ අවශේෂ භාගයේ මහා සංඝරත්නය අරමුණු කරගෙන පූජා කළා. ඒ තුලින් ජනිත වෙච්ච කුසලයේ කොටස් 16කට බෙදුවොත් ඒ 16න් එක කොටසකටවත් එදා අර වේලාම් බඹුණට පින් සිද්ධ කරගන්න බැරි වුණා. ඇයි ඒ? අද ඕගොල්ලෝ දුන්නු දානයත් මහා සංඝරත්නය කෙරෙහි ඕගොල්ලෝ පූජා කළේ. ඕගොල්ලෝ පිළියෙල කළා, සකස් කළා, පූජා කළ දානය පූජා වුණේ රහතන් වහන්සේලාට, අනාගාමී, සකදාගාමී, සෝවාන් යටත් පිරිසෙන් තිසරණගත තත්ත්වයට පත් වෙච්චෝ. පින්වතුන්ට ප්‍රශ්නයක් වෙන්නට පුළුවන් සමහර විටක. එදා මහා සංඝරත්නය පූජා කළාම ආනිසංස වැඩි. නමුත් අද නම් එබඳු ආනිසංසයක් නැතු ඇති කිය. නමුත් පින්වතුනි, ඒකෙදී ඕගොල්ලෝ මෙහෙම දකින්ද, අපි බුද්ධ පූජාව තියනකොට බුදු පිළිම තියනවා රත්තරන් හදපු, රිදියෙන් හදපු, යකඩෙන් හදපු, මැඩියෙන් මැටියෙන් හදපු. මේ බුදු පින්තූර අභියස අපි බුද්ධ පූජාවන් පූජා කොයි බුදු පින්තූරයට පූජා කරන දානි දානි සස වැඩි කියලා හවුවොත් අපි එහෙම පිළිමයගේ වටින්නේ නැහැ නේද? පිළිමේ සමහර විට රත්තරන් වුණත් එතන ඉස්සරහා බුද්ධ පූජාව තියෙන කෙනාගේ හිතේ ශ්‍රද්ධාව අඩු නම් බුදු පින්තූර පිළිමේ නැති වුණත් එතන බුද්ධ පූජාව තියෙන කෙනාගේ ශ්‍රද්ධාව වැඩුණා තානිසංශ වෙන්නේ ඒ හිතේ ශ්‍රද්ධාව වැඩි කෙනාගේ නේ. මේ පිළිමේ තියෙන්නේ අපිට බුදුරජාණන් වහන්සේ සිහියට නගා ගන්න පහසු වෙන සංකේතයක් ඇටියට මිසක අපි මේ පිළිමෙට පූජා කරනව නෙමෙයි නේද? අපි ගස් ගල් වඳිනව නෙමෙයි. නමුත් බුද්ධ සංඥාව අපිට සිහි කරගන්න පහසු පිණසයි අපි මේ ප්‍රතිමාව තබා ගන්න. එතකොට ඒ වගේ පින්වතුනි, ස්වාමීන් වහන්සේලාගේ ජීවිත උනත් ගත්තාම වර්තමානයේ රත්තරණයෙන් කළ පිළිම වගේ, රිදියෙන් කළ, යකඩෙන් කළ, මැටියෙන් කළ පිළිම වගේ ස්වාමීන් වහන්සේලාගේ ජීවිතවල අඩු වැඩිකම් ඇති. නමුත් ඕගොල්ලෝ පිළිම වල අඩු වැඩිකම් බලන්නේ නැතුව එකම සංඝ සංඥාව සිහිපත් කරගෙන ඔගොල්ලෝ පූජා කළොත් සංඝයාට දන් දුන් ආනිසංසය චුට්ටක්වත් අඩු නැතුව ඔයගොල්ලන්ට ලැබෙනවා. එතකොට සාංගික දානයක ආනිසංසය කවදාවත් එන්නුතුනි වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ සාංගික දානයක ආනිසංසය වැඩිය, දැන් සාංගික දානයේ ආනිසංසය අඩුයි. දැන් සාංගික දානයක ආනිසංසය වැඩි, අනාගතේ සාංගික දානයක ආනිසංසය අඩුයි කියලා එකක් නැහැ. සාංගික දානේ නම් සාංගික සංඝ සතු දානයක ආනිසංසය හැමෝමයි. මොකද සංඝ කියලා කියනකොට අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලයම නියෝජනය වෙනවා. පෞද්ගලිකව දන් දුන්නොත් විතරයි ඒ පෞද්ගලික ජීවිතයක තියෙන ಗುಣ අගුණ මත දානේ ආනිසංස අඩු වෙයි. ඒකට තව නිදසුනක් ඕගලන්ට මතක් කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, භවිස්සන්ති කෝපනානන්ද අනාගත මද්ධානං ගෝත්‍ර බූනෝ කාසාවකන්ටෝ දුස්සීලෝ පාපදම්මෝ තේසෝ ආනන්ද සංඝං උද්දිස දානන්දස්සන්ති තදහං ආනන්ද සංඝරතං දක්ඛිනං අසංකේයං අපමෙයං වදාන. ආනන්ද, අනාගතේදී දුස්සීලෝ පාප ධර්ම ඇති කාසාවකන්ට කියලා පිරිසක් බිහි වෙනවා. තදහං ආනන්ද සංඝරතං දක්ඛිනං, එදාටත් ආනන්ද මේ ලෝකයා සංඝයා උදෙසා දන් දෙනවා. එදාට දෙන දානයක ආනිසංසත් සංඛ්‍යාවක් ප්‍රමාණයක් කරන්න බෑ කියලා මම දේශනා කරනවා කියලා මජ්ක්‍ධිම නිකාය දක්වන විභංග සූත්‍රයේදී පැහැදිලිව කියනවා. මොකද එදාටත් ඒ පිරිස සංඝයා නියෝජනය කරමින් ඉන්න නිසා සංඝයාට දන් දුන් ආනිසංසය මිසක ඒ පිරිසට පෞද්ගලිකව තුන දෙයක් නෙමෙයි. ඒකට තවත් හේතුවක් තියෙයි. එදාට ඒ කාසාව කන්ටක් කියන පිරිසත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරියප්ති ශාසනය එක ටිකක් හරි රැකගෙන ඉන්නවා. මේ මහා සංඝරත්නයට දන් දීමේ ආනිසංස මෙච්චර වැඩි වෙන්නේ කුමක් නිසාද? මේ අහිංසක ලෝකයට සසර දුකින් එතරවීමට තියෙන සද්ධර්මයේ පණවිඩේ ලෝකයේ හැමදාම පැවතින්නේ, පැවතුනේ, පවතින්නේ මහා සංඝරත්නය නිසායි. ඉතින් ඒ නිසා මේ පින්වතුන් සතුටු වෙන්නට ඕනේ. ඒසා විශාල පින්කමක් අද දවසේදී ඕගොල්ලෝ සිද්ධ කරගත්තා කියලා. ධර්ම දානය පිණිස වැටෙන පින්කමක් සිද්ධ කරගත්තා. ඒ වගේම ශාසන පැවැත්මට උපකාරී වෙන පිණිස සංඝ උපස්ථාන කුසලයක් සිද්ධ කරගත්තා. මේ විදිහට තමන්ගේ ජීවිතයට බොහෝ අලංකාරයක් ලැබෙන බොහෝ කාලයක් තම පිණිස වැඩ පිණිස පවතින පින්කම් රාශියක් අද දවසේදී මේ පින්කම් සිද්ධ කරගත්තා. ඉතින් පින්වතුනි, මේ දානාදී පින්කම් හැම කුසලයකටම ශ්‍රේෂ්ඨ මුල් වෙන ධර්මයක්. ඒ නිසායි දස පාරමිතා ගත්තත් පාරමිතාවල මුලටම තියෙන මොකද්ද? දාන පාරමිතාව. දස රාජධර්ම ගත්තත් මුල් වෙන්නේ දානේ. සතර සංග්‍රහ වස්තු ගත්තත් දානයේ ප්‍රියවචනේ සමානතාව අර්ථචර්යා. ත්‍රිවිධ පුණ්‍ය කීර්තිය වස්තු ගත්තත් දානමය පුණ්‍ය කීර්තිය වස්තු, සීලමය පුණ්‍ය කීර්තිය වස්තු, භාවනා පුණ්‍ය කීර්තිය වස්තු කියලා පෙන්වනවා. මොකක් නිසාද? මේ දාන ආදී කුසල ධර්මයන් නිසා මේ මනුස්ස సంతානයේ තියෙන දැඩි ලෝභය, එකට කියනවා අභිජ්ජාව කියලා, නැත්තම් විෂම ලෝභය අඩු වෙනවා. දාන ආදී කුසල ධර්ම කරන්නට පුළුවන් මනසක දැඩි ලෝභී ගතිය අඩුයි. එබඳු මනසකට අවශේෂ කුසල ධර්මයන් වරොත්තු දෙනවා. ඉතින් ඒ නිසායි මේ දාන ආදී කුසල ධර්මයන් හැම කුසලයකටම වඩා මුලට තබලා තියෙන්නේ. ඉතින් සියලු කුසල ධර්මයන්ට හේතු පාදක වන දානමය පුණ්‍ය කීර්ය වස්තු තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වුණා කියලා සතුට වෙන්නට ඕනේ. ඒ වගේම එපමණකින් අතර නොවි තමන්ට ඉඩ ලැබෙන විදිහට නිති පන්සිල් සමාදන් වෙන්නට, පොහොය අටසිල් සමාදන් වෙන්නටත් උත්සාහවත් වෙන්නට ඕනේ. දාන ආදී පින්කම් කරමින් සිල්වත් වෙලා එපමණකින් අතර නොවි මේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේ, උතුම් බුද්ධ ශාසනය අපිට හම්බ වෙච්ච වෙලාවේ, මේ සද්ධර්මය අවබෝධ කරගන්නත් අපි හැමදෙනාම කියවක් උත්සාහවත් වෙන්න ඕනේ. පින්වතුනි, මේ සද්ධර්මය අවබෝධ නොවුණු නිසා, අවබෝධ කර නොගැනීම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සත්‍යය අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා යෙමේ යත දුවනෝ සැරිසරනෝ කියලා. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඒ මේ අත දුවන සැරිසරන සසර මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. විඳින්න වෙන දුක, ඒ දුක්සහගත සසරෙන් අපිට කවදාම හරි එතර වෙන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේ අපේ කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මය අවබෝධ කර ගැනීමෙන්මයි. ඒ සද්ධර්මය අවබෝධ කර ගැනීම තුලින්මයි සසර ඒ මේ අත දුවන සැරිසරන්ට, දුවන්ට සැරිසරන්ට හේතු වෙන තණ්හාව නැමැති කෙලෙසිය ප්‍රහාණය වෙන්නේ. ඉතින් මේ සද්ධර්මය අවබෝධ කරගන්නටත් මේ පින්වතුන් හැමදෙනාම උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වතුනි, අපි හැමදෙනාටම අද දවසේදී ලැබිලා තියෙන වටිනා වටපිටාවේ වටිනාකම අපිට තේරෙනවා අඩුයි. මේ බුද්ධෝත්පාද කාලයක්, මනුෂ්‍ය ජීවිතයක්, ඒ වගේම සද්ධර්මයේ තියෙන වටපිටාව එකට එකතු වෙලා ලැබෙනවා කියන මේ ශ්‍රණ සම්පත්තිය තමයි මේ ලෝකයේ තුල ලැබෙන දුර්ලභම කාරණා අතර අතිශයම දුර්ලභ කාරණා. නමුත් ඒක ලැබිලා තියෙන හින්දා ඒක දුර්ලභ බව අපිට තේරෙන්නේ. නමුත් අපි මෙහෙම හිතුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මුළු පොළොවේම තියෙන ගස්වැල් අඟලේ අඟලේ කෑලි වලට කපලා ජලයේ ඉන්න එක සතාට එක කෑල්ල ගන්න තියාගෙන ගියත් පොළොවේ තියෙන ගස්වැල් අර අඟලට අඟලට කපපු කෑලි ඉක්මනට ඉවර වෙනවා. එච්චරට අධික ජීවී කොටසක් ජලයේ ඉන්නවා. මේ පෘථිවියේ ගොඩබිම බොහොම ටිකයි, තුනෙන් දෙකක්ම තියෙන ජලය. එතකොට ඒකේ ඉන්න කෝනිස්සු ඉස්සු ඉඳලා හාල් නැසි ඉඳලා ලොකු මාළු දක්වා ගත්තාම තියෙන ජීවීන් ගණන. ඊට පස්සේ ගොඩ බිමක් ගත්තොත් එක ඉඩමක ඉන්න වේයු කූඹි කඩි වගේ සත්තු දිහා ගත්තාම කොච්චර සත්වය මේ තරම් අචින්තේ සත්ත්ව විසය අචින්තයයි. ඒ තරම් සත්ත්ව විසයක් තියෙන තැනක පෙර ජීවිතී අපි චුත වෙනකොට ඔය එකම තැනකටවත් විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් නොගොස් මනුස්ස මව කුසකම ප්‍රතිසන්දි වශයෙන් පැමිණියා කියනකොට ස්විප් එක කැඩුන එක මොනතරම් ඒ තරම් දුර්ලභ කාරණාවක් කියලා හිතනවද? ලේසි දුර්ලභ කාරණාවක් කියලා හිතයිද? ඔය ඕනම තැනකට යන්න පුළුවන් ගතිය අපි ගාව තියෙද්දි මනුස්ස මව කුසකට මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් ආවා කියන එක. ඒකද බෞද්ධ වෙච්ච සද්ධර්මයේ තියෙන වටපිටාව ඒ මිනිස්යන් අතරද? මනුස්ස මව කුසවන් අතරද? හිතන්ද ධර්මය කියන එකේ උණුසුමවත් නැති මේජ් සමාජියම් බොහෝ වැඩි එබඳු තැනකට යන්නෙත් නැතුව මේ වගේ ධර්මය අහගන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් ලැබෙන වටපිටාවකම අපි උප්පත්ති ලැබුවා කියනකොට අපේ ඉදදීම දීසි දුර්ලභ කාරණාවක් කියලා හිතනවාද? ඉතින් මෙච්චර දුර්ලභ අවස්ථාවක් වුණත් අපිට ඒකේ වටිනාකම තේරිලා නැහැ. අනන්ත සංසාරේ ඉපදෙන හැම ජීවිතයකම අපේ ජීවිතයේ පංචකාමයේ වෙනුවෙන්ම දිය වුණා දිය කෙරුවා. මේ එකම ජීවිතය විතරක්ව සද්ධර්මයට පොඩ්ඩක් නැඹුරු කරන්න නැඹුරු වෙන්න. ඒ හේතුයෙන් ඔබට සදාතනික විමුක්තිය ලැබේ. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණේ ඇස් ඇති කන් ඇති නුවණ ඇති අය වෙනුවෙන්. ඒ අයට මේ දුක්සහගත සසරෙන් එතර වෙන මාවත කියලා දෙන්න. එතෙන්දී මහා ගැඹුරු දෙයක් නෙමේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔබෙත් මගේ ජීවිත තුල හැමදාම පැවතුණු හැමදාම පවතින ඒත් ඔබටත් මටත් නොපෙනෙන අපේම ජීවිතවල ඇත්ත බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මොකද්ද? දුක, දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ. අපිට පෙන්වුවා, ඔබට පෙන්වුවා මොකද්ද? ඔබේ ජීවිතය, මගේ ජීවිතය දුක්සහගත බව. බලන්න, ජාතිපි දුක්ඛ. ඔබත් මමත් අද දවසේ තාම සසර නැවත නැවත ඉපදින ඇත්තුදු ඉපදීම නැති කරපොයිද? ජාතිය ස්වභාව කොට ඇති අය අපිනේ. ඔබත් මම ලෙඩ වෙන අයද නැද්ද? අපි ඔක්කොම ලෙඩ හැදෙන්න පුළුවන් අය. ඒ කියන්නේ ව්‍යාධිය ස්වභාව කොට ඇති අය. ඔබත් මමත් අපි ඔක්කොම ජරාවට නැත්තම් මහලු බවට පත් වෙන්නේ නැද්ද? මහලු බව ස්වභාව කොට ඇති අය. ඔබත් මමත් අපි හැම කෙනෙක්ම මැරෙන්නේ නැද්ද? මැරෙනවා. මරණයේ ස්වභාව කොට ඇති අය. තමන්ගේ ජීවිතයේ දකින්ද කිව්වා. ජාතිය ස්වභාව කොට ඇති, ජරාව ස්වභාව කොට ඇති, ව්‍යාධිය ස්වභාව කොට ඇති, මරණයේ ස්වභාව කොට ඇති පැවැත්මක් කියලා. ඊටසේ බුදුරජාණන් වහන්සේ එක කාරණාවක් පෙන්නනවා. අපි අද ඉපදීම ස්වභාව කොට, ලෙඩවීම ස්වභාව කොට, මහලු බව ස්වභාව කොට, මරණයේ ස්වභාව කොට ඇති ඇත්තු වෙලා ওই පැවැත්ම දුක. මේ පැවැත්ම දුක. දුකට හේතුව පෙන්වුවා මොකද්ද? දුකට හේතුව පෙන්න්නේ මොකද්ද? ජාතිය ස්වභාව කොට, ව්‍යාධිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, මරණය ස්වභාව කොට ඇති දෙයක් මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා ගත්ත නිසා කියන එක. ඒකෙන් මම ඔයගලන්ට පැහැදිලිව ටික පැහැදිලි කරන්නම්. මේ ගහක් ගන්නකෝ. ඔය ගහක් වුණත් කොහොඹ කියන බීජයත් පොළවේ තියෙන ඌජා ගුණයක් දෙක නිසා හැදිච්ච එකක්, හටගත්ත දෙයක්. ඔය ගහක් වුණ ගහකට වුණ ලෙඩ හැදෙන්න බැයිද? හැදෙනවා. ඔය ගහක් වුණත් දිරන් නැද්ද? වයසට යන්නේ නැද්ද? අතු විති කැඩිලා ක්‍රමක්‍රමයෙන් වයසට යනවානේ. ගහක් වුණත් නැරෙන්න බැයිද? නැරෙනවා. එතකොට සංකත දේක ස්වභාවය තමයි, හටගත්ත දේක ස්වභාවය තමයි ලෙඩ වෙන්න පුළුවන්, දිරන්න පුළුවන්, නැසෙන්න පුළුවන් කම. හැබැයි ඒක සත්‍ය පුද්ගලයෙකුගේ රූපයක් නේ. ගහ කියන එක සත්‍ය පුද්ගලෙද? නෑ, රූපයක්. ඒ රූපේට අයිති ධර්මතා ටිකක් තිබුණා. මොකද්ද? හට ගැනීම ස්වභාව ධර්මයක්, ලෙඩවීම ස්වභාව කොට ඇති ධර්මයක්, සිරීම ස්වභාව කොට ඇති ධර්මයක්, මැරීම ස්වභාව කොට ඇති ධර්මයක් කියන ධර්මතා ටිකක් තියෙයිද ওই රූපේ නැද්ද? තියෙනවා. ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කය. නායම් වික්කවේ කයෝ තුම්මහකං නාපියඤ්ඤේ සම්පුරාණ බිදම් වික්කවේ කම්ම. මේ කය මහණෙනි, මේ කය නුඹලගේ නෙවෙයි, තව කෙනෙකුගේ පුරාණ කර්මෙන් හටගත්තේ. කොහොඹ බීජය වගේ කර්මයේ නැමැති කර්ම බීජය නිසා, ඒ වගේම කනබුන ආහාරය නිසා හටගත්ත මේ රූපය. මේ රූපයටත් ලෙඩ හැදෙනවා, මේ රූපයත් දිරනවා, මේ රූපයත් මරණයටපත් වෙනවා. එතකොට මේ රූපය කියන එක චරාව ස්වභාව කොට, ජාතිය ස්වභාව කොට, ව්‍යාධිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, මරණයේ ස්වභාව කොට ඇති වස්තුවක්. ඒ රූපය මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා අපි ගත්තාම දැන් මේ රූපයේ තියෙන ගති ටික මගේ ගතිය වෙලා ඔබේ ගතිය වෙලා. දැන් මේ රූපය අර රූපේ වගේමයි. මේ රූපයත් අචේතනික වස්තුවක්. අර රූපේ හැදුනේ, ගහ කියපු රූපේ හැදුනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන්. පොළොවේ තියෙන ඕජාසාරය ආහාර වශයෙන් ගන්න. ඒ ගන්නකොට රූප කලාප ටිකකින් තමයි මේ ගහ හැදෙන්නේ. ඒ වගේ මේ අපි මම කියන රූපය සතර මහා ධාතුයි, පඨවි ආපෝ තේජෝ වායෝ. කන බොන ආහාරයේ නිසා, ආහාරයේ ඇති ඕජා ගුණය නිසා තමයි මේ රූපය හැදෙන්නේ. ඕජට්ටමකන් රූප කලාපං ආහාර තීති ආහාර. ඕජාව අටවෙනි කොට ඇති රූප කලාප ගෙන එන නිසයි ආහාර කියලා කියන්නේ. අපි කන බොන ආහාර වලින් කරන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අෂ්ටමක රූප කලාප හැදෙන එක මේ ශරීරේ. එතකොට කන බොන ආහාරයෙන්ම තමයි මේ කර්මේ නානත්වයේ මත එක එක හැඩතල වලට නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මේ රූපය කනබුන සතර මහා ධාතුයි, කනබුන ආහාරයෙන් හැදුණු කර්මය ප්‍රත්‍ය කරගත්ත මේ රූපෙ හිටිය. ඉපදීම ස්වභාව කොට, ලෙඩවීම ස්වභාව කොට, දිවීම ස්වභාව කොට, මරණය ස්වභාව කොට ඇති වස්තුවක්. ඔන්න මේ රූපේ ස්වභාවය තමයි දුක. ඒ දුක් වූ රූපේ යම් කිසි කෙනෙක් මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා ගත්තද, තණ්හා වශයෙන් ගත්තද, එදා ඉඳන් රූපේ ගතිය තමයි යාගේ ගතිය වෙන්නේ. එයාගේ හිතද ඒ රූපේ ගතිය යුක්ත. රූපේ දිරනවා, දිරන රූපේ මගේ වෙනකොට මමත් කියන රූපේ ලෙඩ වෙන එකක්. ලෙඩ වෙන රූපේ මගේ කියනකොට තමනුත් ලෙඩ වෙන කෙනෙක්. රූපේ දිරනවා, දිරන රූපේ මගේ වෙනකොට තමන් මහලු වෙන කෙනෙක්. රූපේ නැසෙනවා, නැසෙන රූපේ මගේ කියලා ගන්නකොට තමන් මැරෙන කෙනෙක් වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි හැම කෙනෙක්ම ජාති ජරා මරණ කියන ධර්මයෙන් බැඳිලා, ධර්මයෙන් යුක්ත, දුකෙන් යුක්ත කෙනෙක් උනේ දුක මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගත්ත නිසා. මේ රූපය දකින්න කිව්ව දුක කියලා. මේ රූපය මම නෙමෙයි, රූපය දුක. දුක්ඛ රූපේ යම් කිසි කෙනෙක් මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා හිතයිද, හැඟෙයිද, දැනෙයිද, ඒ දුක මම කියලා ගත්තා, මගේ කියලා ගත්තා, මගේ ආත්මයයි කියලා ගත්තා. දුකට හේතුව පෙන්වුවා මොකද්ද? මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා ගත්ත කමයි දුකට හේතුව කියලා. දුකේ Nirodhe පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. යම් කිසි කෙනෙක් මේ කය සතර මහා ධාතුයි, ආහාරයෙන් හැදුණු, ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධිය ස්වභාව කොට, මරණයේ ස්වභාව කොට ඇති ධර්මයක් මිසක මේක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා දැක්කොත්, නේතං මම නෙසොහමස්මි නෙමෙයි සවත්තත්, මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, හැබැයි මේක දුක කියලා දැක්කොත් මොකද වෙන්නේ? එයා දුකෙන් මිදෙනවා. ඒ කියන්නේ මේ කය මම, මගේ, මගේ ආත්මයයි කියලා අරගත්තාම මම ලෙඩ වෙනවා, මම මහලු වෙනවා, මම මරණයටපත් වෙනවා කියලා බිඳපු සියලු දුකෙන් නිදහස් වෙනවා. මේ රූපයේ දිරනවා, දිරන රූපය හැබැයි මම නෙමෙයි, මගේ නෙමෙයි නං. අර ගහ දිරුවා කියලා, ගහ ලෙඩ වුණා කියලා මගේ ආත්මය ලෙඩ වුණා, මාව ලෙඩ වුණා යන ගණිතයට යනවද? මේ රූපය තමන්ගේ නිසා රූපය ලෙඩ වෙනකොට මම ලෙඩ වුණා වෙලා. මේ රූපේ මගේ, හැබැයි රූපය වයසට යනවා, වයසට යන රූපේ මගේ, හින්ද මම වයසට යන්නේක් වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි යමක් නුඹලගේ නෙවෙයි නම් ඒක අතහැරපල්ලා. ඒක නුඹලට බොහෝ කාලයක් හිත සැප පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කය ඇත්ත ඇති ඇති හැම වෙලෙම පෙන්වන්නද. මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා බලන්න හොඳට. එහෙම බලනකොට ඔයගොල්ලෝ දන්න චේතෝ විමුක්ති කියන්නේ මොකද්ද කියලා, පඤ්ඤා විමුක්ති කියලා දන්න කියන්නේ මොකද්ද කියලා. අද ඔයගොල්ලන්ට මේ කය මම කියන හැඟීමක් තියෙනව නේද? මම නෙමෙයි, මගේ නෙමෙයි කියලා වචනේ කතා කළත් මම කියන ගතියක් තියෙනව නේද? හැඟීමක් තියෙන. ආන් ඒ ගතියම ගෙලවිලා යනවා. අනුසය කියලා කියන්නේ මේ රූපේ මම කියලා හිතෙන ගතිය, හැඟීම, හිතේ හැඟීමක්, හිතේ ගතියක්. ඒකට කියනවා මාන අනුසය කියලා. මම වෙමි කියන හැඟීමට කියනවා මාන අනුසය. මම වෙමි කියන්නේ අස්මිමානය. උන්නේ චේතෝ විමුක්ති කියන්නේ මේ රූපය මම නොවන විදිහට නුවණින් බලබලා 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 හිතියොත් මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා හිතෙන ගතියද සම්පූර්ණයෙන්ම ගෙවිලා. එතකොට එදාට මේ කය දිරුවට තුත්තක්ව දිරන කය තමන් වෙලා නැහැ, තමන් දිරන දෙයක් නැහැ. මේ කය මැරෙන්න ගියාට මැරෙන කය තමන්ගේ නෙමෙයි, තමන් මැරෙන කය එක්ක නැහැ. එතකොට එයාට කියනවා අජරාමරයි කියලා. ජරාව සහ මරණය මිදිලා, ජරා මරණයෙන් ගෙන් වෙලා. අදෝගේ ජීවිතයේ ජරා මරණයට පත් උනේ හොකට මතක තබා ගන්න. ජරා මරණයට පත් වෙන රූපේ බදාගෙන ඉන්න නිසා මේ හිත, අපේ හිතේ ගතිය, මේ හිත මේ රූපේ මම කියලා රූපේ බදාගෙන ඉන්නේ. රූපේ දිරණ එකක්, රූපේ නැසෙන එකක්, දිරණ රූපේ නැතෙන රූපේ මගේ කියලා බදාගෙන ඉන්න තාක් ඔබේ කයේ ගතිය දෙනවා හිතේ ගතියක්. එතකොට දිරණ කය අනුව හිතත් දිරනවා, නැසෙන කය අනුව හිතත් නැසෙනවා. එතකොට මම දැන් මහලුයි, මම දැන් මැරිලා මැරෙන්න යන කෙනෙක්, මම දැන් ලෙඩ වෙලා කියන හැඟීම තමයි ඔබට එන්නේ. ඔබ ලෙඩ වෙන කෙනෙක්, මහලු වෙන කෙනෙක්, මරණයට පත් වෙන කෙනෙක් උනේ කය අනුව බැඳුණු සිත නිසායි. ඔබ සිතෙන් මේ කයේ ඇත්ත බැලුවොත්, ඇත්ත දැක්කොත් මේ හිත මේ කයෙන් මිදෙනවා. කියන්නේ ජරා මරණයෙන් මිදෙනවා කියලා කියන්නේ අජරාමර වෙනවා කියලා කියන්නේ ජරා මරණයෙන් මිදෙනවා. ජරා මරණයෙන් මිදෙනවා කියලා කියන්නේ මොකක්ද? ඔබේ සිත මේ රූපය මම මගේ ආත්මය කියන ගතියෙන් හිත මිදෙනවා. එදාට ලෝකේ ඔබට දුක එන්න පුළුවන් කිසිදු තැනක් නැහැ, කිසිදු දෙයක්. මේ රූපෙට ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන්. මේ රූපේ ඔබේ නම් ඔබට රිදෙනවා. ලෝකයට පුළුවන් මේ අතට ගහන්න, හැබැයි අත ඔබේ නම් ඔබේ අතට ගහපු දුක ඔබට විඳින්න වෙයි. ලෝකයට පුළුවන් මේ අතට ගහන්න, හැබැයි අත ඔබේ නෙමෙයි නම් ලෝකයට ඔබට රිද්දන්න පුළුවන් තැනක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා දේශනා කළේ ඔක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කය මම, මගේ, මගේ ආත්මය කියලා පෙනෙන මට්ටමේ ඉන්න තාක් ඔබ කවදාවත් ජරා මරණ දුකෙන් මිදෙන්නේ නැහැ. අදත් ජරා මරණ දුකෙන් යුක්ත වෙලා ඒ තණ්හාව මම, මගේ කියන තණ්හාවම හේතු වෙන නැවතත් විඥානයේ මේ වගේ රූපයකට බැස ගන්නවා. බැසගෙන එතනද මේ විද්‍යියටම කය බදාගෙන මම මගේ කියලා ඉන්නවා. එතනත් මේ වගේම ජරා මරණ දුක් විඳිනවා. ඒ උපාදාන සහිතව ඉන්න කම නිසාම නැවතත් විඥානයේ රූපයකට බහිනවා. දැසගෙන එතනත් කය බදාගෙන ඉන්නවා මම වගේ කියලා. එතනද ජරා මරණ දුක් විඳිනවා. ආපහු ඒ හේතුව නිසාම විඥානයේ මේක කෙලවරක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පින්නේ මොකද්ද? මේ කය මම, මගේ, මගේ ආත්මය කියලා බදාගෙන ඉන්න මේ ගතිය අතහැරෙනවා. මේ කය, මේ හිත මිදෙනවා මේ කයෙන්. ඒකද කියනවා අනුපාදා පරිනිර්වාණය. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන හිත මිදෙනවා. මොකද්ද? ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මේ ටික උපාදාන වශයෙන් නොගෙන මේ හිත මිදුනොත් එදාට කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා. මිදෙන්නේ කුමක් නිසාද? නොයලුනේ. කොහොමද මෙයලෙන්නේ? ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, රූපය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා පෙන්වන්න තමයි, එහෙම තමයි නොයලෙන්න තියෙන්නේ. නොයලුනොත් තමයි මිදෙන්නේ. නොයලෙන්න නම් ඇත්ත පෙන්වන්න ඕනේ. මොකද්ද රූපය කියලා කියන්නේ? ජාතිය ස්වභාව, ජරාව ස්වභාව, ව්‍යාධිය ස්වභාව, මරණයේ ස්වභාව කොට ඇති දෙයක්. ඒක සතර මහා ධාතු කනබුන ආහාරෙන් ඇදිලා තියෙන්නේ. යද්දිත් එද්දිත් ඉඳගෙන එද්දිත් වැඩ කටයුතු කරද්දී නිකම් මේ රූපය ඇත්ත පෙන්වෙන්නේ නැහැ. ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න වනගත වෙන්න ඕනේ. හාල් ටික ගරද්දි, පොල් ටික ගාද්දි, ගේ අමදිද්දි, මිදුල අමදිද්දි, වළම්පිකන් ටික හොදද්දි, රෙදි හොදද්දි මේ රූපේ අනාත්ම ස්වභාවයට හිත හිතා ඉන්න. එච්චරයි පින්නේ බුදුරජාණන් වහන්සේ. මේ ජරා මරණ සංඛ්‍යාත රූපය මම මගේ මගේ ආත්මයයි කියන හැඟීමෙන් හිත බදාගෙන ඉන්න ගතිය ටිකෙන් ටික ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් හිත මිදෙනවා මේ රූපෙන්. හිත අතහැරෙනවා මේ රූපෙන්. එදාට යම් වෙලාවක මේ රූපේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා පිළිසින් දැක්කද, එදාට මම මගේ මගේ ආත්මයයි කියන ගතිය සම්පූර්ණම ගෙවෙනවා. හරියට ඒ චේතෝ විමුක්තියට මම උපමාවක් කියන්නේ. සර්පයෝ ඉන්නවනේ, ඔය සර්පයෝ කාලයක් යනකොට හැවාරිනවා නේ. ඉස්සෙල්ලාම හැවත් එක්ක එහාට මෙහාට යනකොට සර්පයාට තේරුනේ මේ මගේ ඇඟමයි කියලා. පහු කාලෙදී හැවෑරියට පස්සේ ඒ හැවත් දකින්නොද ඒ සතා මගේ ඇඟ කියලා තමයි. තමන් වෙනම තමන්ගේ අතහැරනකොට වෙනම දකින්නවා නේද? ඒ වගේ අද මේ හැවත් එක්ක තමයි අපි මම කී කිය එහාට මෙහාට යන්නේ. චේතෝ විමුක්ති කියලා කියන්නේ මේ රූපයේ සම්පූර්ණ හැවෑරිය වගේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, මේක රූපයක් කියලා තමන්ගේ ගයින් ගලා යනවා. මේ රූපය පරිහරණය කරනවා, රූපය දකිනවා. හැබැයි රූපය කිසිලාවක තමන්ගේ වෙලා නැහැ. තමන්ගේ අත හරියට හැවෑරපු සර්පේ කවදාවත් ඒ ගැළවිච්ච හැව කොටස තමන්ගේ ජීවිතය හැටියට දකින්නේ නැහැ වගේ. මේ රූපේ නිදුන හිතට කවදාවත් මේ රූපය තමන් වෙන්නේ නැහැ අපව. මේ රූපේ නිසාන දුකින් විදිට වෙන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න, ජරා මරණේ නිදීම අජරාමර බව මිසක අජරාමර නිවන කියලා වෙන එකක් හොයන්න එපා. අපි ඔක්කොමල කරන එක වැරද්දක් තියෙයි. මොකද්ද මේ? දැන් තමන් ලෙඩ වෙන්නේ, තමන් මහලු වෙන්නේ, තමන් මැරෙන්නේ. මේ රූපේ ලෙඩ වෙන, මහලු වෙන, මරණයටපත් වෙන රූපේ මම කියලා පය ගහලා හිතගෙන අජරාමර නිවන දකින්න උත්සාහවත් වෙනවා. නමුත් හොඳ එක දෙයක් තේරුම් ගන්න, ජරා මරණයෙන් යම් තැනක ජරා මරණයක බැඳිලා තියෙනවා. ජරා මරණ ධර්මතාවයේ නිදීමම අජරාමරකමයි කියලා දකින්න මිසක ජරා මරණයේ උඩ ඉඳගෙන අජරාමරකම කොහෙන්ද එපා. මම කියන එක තේරෙනවා. ඒ කියන්නේ දැන් මේ අපි ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා කමක ඉඳගෙන මම කොහොමද නිවන් දකින්නේ? මම කොහොමද අජරාමර නිවනටපත් වෙන්නේ කියලා අපි අමුතු නිවනක් හොයනවා. නමුත් ඔබ දැන් ලෙඩ වෙන කෙනෙක් නම්, මහලු වෙන කෙනෙක් නම්, මරණයටපත් වෙන කෙනෙක් නම්, ඒ කියන්නේ ජරා මරණයටපත් වෙන්නේක් නම් අද ජරා මරණයටපත් වෙන ධර්මතාවයෙන් මිදීමම අජරාමර බව, නිවන බව දකින්න. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ කෙටියෙන් පෙන්වුවේ. ඉතින් යම් කිසි කෙනෙක් මෙන්න මේ ජරා මරණ සංඛ්‍යාත රූපය මම මගේ මගේ ආත්මය කියන දැක්මෙන් මිදිලා මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, මේක හේතු ප්‍රත්‍ය කියලා දකින මට්ටමටපත් වුණොත් එදාට සියලු දුකෙන් නිදහස් වුණා, මිදුණා වෙනවා කියලා පෙන්නලා ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවකුත් දෙන්නවා. සීලයක පිළිතලා උද්දට සතර සතිපට්ඨානේ හරහා සීලයක පිළිතලා සතර සතිපට්ඨානේ වඩලා හිත සමාධි කරන්ට ඒ සමාධිගත මනසට කිසිදු ප්‍රාර්ථනාවක්වත් තෝන්නේ මේ කයේ ඇත්ත ඇටි ඇටි දකින්න. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න ප්‍රාර්ථනාවක්වත් තෝන්නේ. ඒ දකින්න කොටම අද මේ කය මම මගේ මගේ ආත්මය කියලා හිතෙන, හැඟෙන, පිළින මේ ගතිය කියනවා. මේ ගතිය හිත මිදෙනවා. සීල සමාධි ප්‍රඥා විමුක්ති. මම මගේ මගේ ආත්මය කියන ගතියෙන් හිත මිදුණු ගමන්ම මිදුණා කියන නුවණ එනවා. ඉපදීම ඉවරයි, සසර ඉපදීම ඉවරයි. කලයුත්ත කළා, මත්තේ කලයුත්තක් නැහැ කියන නුවණ තමන්ට මෙනවා. මේ ජීවිතයේදී උපාදාන රහිත තමන් දකිනකොට ජීවත් වෙන ජීවිතයේද දුක උපාදාන කර නොගෙන කිසිදු රූපයක් උපාදාන වශයෙන් නොගෙන නිදිලා ඉන්න මනසට මරණයෙන් පස්සේ එකක් අහුවෙන රූපයක් අහුවෙනවා ඒතර කියන එක කොහෙත්ම වෙන්නේ නැහැ. ජීවත් ඉදි රූපයකින් මිදෙන්න දරි මනසට මරණයෙන් පස්සේ රූපයකින් මිදෙලා ඉඳී කියන එකක් කොහෙත්ම වෙන්නේ නැහැ. ඉස්සෙල්ල ජීවත් ඉදිම තමන්ට තමන්ගේ හිතට සංකත කිසිවක් හසු නොවී මිදුනොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන්ගේ කිසිවක් හසු නොවි මේ ස්කන්ධයන්ගේ මිදිච්ච මනසක් තමන්ට පවත්වන්න පුළුවන් නම් ස්කන්ධ ටික පරිහරණය කරනවා නුවණ තමන්ගේ නොවි මේ ගේ පරිහරණය කරන්න පුළුවන් බැරි නෑ හැබැයි මගේ ජීවිතේ නෙමේ මේකේ මේ ආවාසේ පරිහරණය කරන්න බැයිද පුළුවන් හැබැයි මගේ ජීවිතේ නෙමේ ඒ වගේ මේ කය පරිහරණය කරන්න පුළුවන් ඒක තමන් නොවේ තමන්ගේ ආත්මය නෙවේ තමන්ගේ ජීවිතය නෙවේ ඈ නෝනේ ආන් ඒ වගේ පැවැත්මක් තමයි රහතන් වහන්සේ කියලා. ඉතින් මේ බුද්ධෝත්පාද කාලයක තියෙන වටිනාම දයන්න එතන මේ දාන ආදී කුසල ධර්මත් අපිට කවදා හරි දවසක උපකාර වෙන්නේ උපනිශ්‍රිය වෙන්නේ ආන් ඒ වගේ චේතෝ විමුක්ති පඥා විමුක්තියක් සාක්ෂාත් කරගන්න. ඉතින් ඒ මේ කරපු කුසලයන් ඕගලන්ට ඒ චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්තිය ලබා ගැනීමට උපකාර වෙන්නේ මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතේට උපකාර වෙන්නේ. චිත්ත අලංකාරයේ පිණිස, ඡාගනසති භාවනාව පිණිස මේ කරපු දේ වුණත් හිතන නීවරණ ධර්ම දුර වෙලා හිත පහදිනවා. ඒකම උදව් කරගෙන ඔබට මේ ධර්මයෙන් මෙහෙ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැම දිනම අද දවසේදී කල්පනා කරගන්න ඕනේ Tamanට බොහෝ කාලයක් හිත වැඩ පිණිස පවතින ආනිසංසදායක පින්කම් රාශියක් කරගත්ත ධර්මාසන පූජාවක් කළා ඒ වගේම බුද්ධ පූජාව පූජා කළ බුද්ධ උපස්ථාන කුසලයන් සත්‍රි කරව දානීය පිළිගන්ල මහා සංඝරත්න සංඝ උපස්ථාන කුසලයන් සිද්ධ කරගත්ත අවස්ථානුකූලව බුද්ධ වචනයෙන් දහම් පද කීපයක් අහගත්තා. ඉතින් මේ විදිහට ජීවිතයට බොහෝ කාලයක් හිත හිතා සතුටු වෙන්නට පුළුවන් සසරගත ජීවිත බොහෝ කාලයක් සූපත් වෙන වටිනා පින්කම් රාශියක් සිද්ධ කරගත්තා. මේ තුලින් ජනිත වෙච්ච කුසලයන් අපි අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන් කල්පනා කරගන්ට මේ තුලින් ජනිත වෙච්ච සියලු කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොර රැකී ආරක්ෂා දිස්ථානට අධිග්‍රහීතුත් මේ අරණ්‍ය ශේෂ්ඨට අධිග්‍රහීතුත් ශාසන මාම කෘෂ්ඨකාරක සියලු දිව්‍ය මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංග දිවේසුරු වඩා වර්ධනය කරගනිමින් දිව්‍යපතන බෝධිගමතු නිවන සැනසෙත්වා. දිව්‍යංගේ ආරක්ෂාවද මේ පින්වතුන් කෙරෙහි නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියන අදහසින් අපි දිව්‍යන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු. ආකාශත්තා චුම්මත්තා දේවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා. ඒ වගේම මෙබඳු මහතානි සංසදායක මේ පින්කම සිද්ධ කිරීමට විශේෂයෙන්ම ප්‍රධාන බලාපොරොත්තුවක් තිබුණේ රේණුකා මෙතිණිය. ඒ තමන්ගේ අනිත් ඥාති හිතයිසින් සියලු දෙනාම එකට එකතු කරගෙන හැම දිනාම සහසම්බන්ධ වෙලා මේ පින්කම සූදානම් කරගත්තා. ඒ විශේෂම කාරණාවක් තිබුණා තමන්ගේ මේ නමින් නැසී කාලය යාත්‍රා කළා වූ වර්ග પરම්පරාගත ඥාතින්ට පින් අනුමෝදන් කරන්නට. විශේෂයෙන්ම ඊයේ දිනට වසර 17ක් සපිරෙන මිය පරලොව ගිහිල්ලා වසර 17ක් සපිරෙන ලීලාරත්න අල්විස් පියාණන් සිහිපත් කළ අරමුණු කළා. පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස මේ සාංගිකව දම් පූජා කළ ධර්මාසන පූජාව. ඒ වගේම ඒ පියාණන් වගේම මිය පරලොව ගිය තමන්ගේ ආච්චිවත් ඒ වගේම සීයවත් කරුණාසේන ඒ වගේම බොතේජු මහප්පා සුමනාවති ඒ වගේම බොතේජු ලුක්වම්මා දිනේෂ් ලක්ෂිත පුතුමන් ආදී මේ පරිලෝකීය සිව් දෙනාමත් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම හිංහාමිනේ සිරිවර්ධන දිසානායක මෑණියන්ටත් ගුණවති මෑණියන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. මේ නම් වශයෙන් කිව්වා වූ මිය පරලෝ ගියා වූ සියලු ඥාතීනුත් ඒ වගේම මීට සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලු දෙනාගේ නම් නැති කාලය යාත්‍රා කළෝ ඥාතීන් සිටිනන් සියලු දෙනාම සිහිපත් කරගන්න. බොහෝම සද්ධා අධ්‍යාසින් යුක්තව අපි ධර්මාසනයක් සකස් කළා පිළිල කළා පූජා කළා අහිංසක ලෝකයට සද්ධර්මයේ දේශනා කරන්ට දේශනා කළා කුසල් සිද්ධ කරන්ට සිද්ධ කරගන්නට ඒ සියලු කුසලුත් අද බුද්ධ පූජාව තියලා බුද්ධ උපස්ථාන කුසලයන් සිද්ධ කළා සප්පතිකරක සාංගිකව දම් පූජා කළ සංඝ උපස්ථාන කුසලයන් සිද්ධ කළා මේ සිද්ධ කළා වූ සියලු කුසලයන් නියගිය අපගේ සියලු ඥාතින්ට නම් වශයෙන් කිව්වා වූ සියලු දෙනාටත් මේ පිම සියලු දෙනාගේ නියගේ ඥාතින්ට අපි අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා ඔවුන් කළා වූ පිනක් සේ සතුටින් සාධුනාදෙන් අපගේ ඥාතින් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙල ඥාතින් දුකක සිටින දුකෙන් අත මිදී සපවත් භාගයටපත් වීමෙන් ඒ අයද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් ශබ්ද නගල ඉදන් මේ ඥාතිනම් හෝතු ගාතාව කියන්ට ඒ වගේම ඊට පස්සේ මෙම පින්කමර නන්නයිරුන් දායකත්වයේ සපිය සිළු දිනාන්තම් පුණ්‍යානුමෝදනා කිරීම කියලා තියෙනවා. ඒ වගේම මේ පින්කම සිද්ධ කිරීමට සියලු ආකාරයෙන්ම අතහිත දීලා සහසම්බන්ධ වෙලා උදව් උපකාර කළා වූ සියලුම දෙනාටත් මේක පින්කම සිද්ධ කරගන්න මේගොල්ලන්ට එන්ඩීඩ අවස්ථාව සලසලා ඉන්නට හැකි ජවල් දොරවල යම්තාක් ප්‍රසස් සිටිනා ඒ සෑම දිනාටත් මේ සම්බන්ධ වුණව පින්ව සියලුම දෙනාටත් පින් අනුමෝදන් වූ දිව්‍යංග දේව ආශිර්වාදෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගේ මෙලොව ජීවිතවලට ඇතිවන්නව ලෙඩ දුක් කරදර බාධක අපලෝ උපද්‍ර දුරු වේවා කරන කියන යහපත් අධස්සියල සම්මුද්ධ වේවා සසර වසනාතුරු සාපිපාසාදී බියකට දුගි දුප්පත් අසන් රිදු භාවකට පත් වූ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා නිවිසන සීතමන වැඩවදාලා වූ උතුම් වජරාමර නිර්වාණ සම්පත්‍ති සාක්ෂාත් කරගන්නට මෙම කුසල ධර්ම උතුම් නිවන් පිණිස පාරමිතාවක් වේවා කියලා හැමදෙනාම ඕම වන්දනා කරගන්න හැමදෙනාම අභිවාදන සීනිස නිවද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයිරෝධි සම්පත්ති සබ්බ සම්පත්ති නේවචතෝ නිබ්බාන සම්පත්ති විනාති සමිච්චති.